මේක ප්‍රශ්නයක්. ආයු වර්ණ සැප බල ඒවා ආයුෂ වර්ණයේ සැපයේ කීර්තිය සුගති සම්පත් ආදිය සඳහා ප්‍රාර්ථනාවකින් ලබා ගන්නට බැරි බව ඒ වගේම ආශිර්වාදයකින් ලබා ගන්නට පුළුවන්කමක් නැති බවට අංගුත්තර නිකායේ පංච ditta dhamma සූත්‍රයේ විග්‍රහ වෙනවා. ඒ කාරණේ මේ ප්‍රශ්නයක් වශයෙන් ලියලා දැනුම් දීලා තියෙනවා. අපි දැන් මේක බලන්න ඕන ටිකක් මොකද්ද මේ විග්‍රහ කරන්න කියලා. ප්‍රාර්ථනාවෙන් පමණක් යමක් ලබා ගන්න බැරි බව එතන විග්‍රහ වෙ ඉන්නේ. මේ කාරණා හොඳට තෝරා ගන්න ඕනේ. සමහර වෙලාවට ඒ අවස්ථාව නිදාන කතාව කරගෙන ඊට ගැළපෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අවස්ථාවට ගැළපෙන විදිහට එදිර අන්නේ කාරණා එකින් එක විග්‍රහ කරලා ගන්න ඕනේ. මේ දේශනාව මේ සූත්‍රය විග්‍රහ කරන්න හේතුව ආයුෂ වර්ණයේ සැපේ කීර්තිය සුගති සම්පත් ආදිය මේ ප්‍රාර්ථනාවෙන් හෝ ආශිර්වාදයෙන් ලබන්න බෑ කියලා කියන්න හේතුවක් තියෙනා මූල කාරණයක්. ඒ කාරණේ තමයි එක්තරා කෙනෙක් ඇවිදින්න අහනවා බමුණේ ස්වාමිනේ මේ බමුණව කරනවා මෙන්න මෙහෙම දෙයක්. කෙනෙක් මළාට පස්සේ යාඥා කරලා ආශිර්වාද කරලා එයා දෙව්ලෝට බඹලෝට යවනවා. එතන එහෙම කරලා යවන ක්‍රමයක් තියෙනවා. හරියට මේ දන්න කෙනෙක් වාගේ අහනවා බුදුරයන් වහන්සේගෙන්. ඔබ වහන්සේගේ ශාසනයේත් එහෙම ක්‍රමයක් තියෙනවද? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් තමයි බුදුරයන් වහන්සේ මේ කාරණේ විග්‍රහ කළේ. එතකොට ඒක තැනට ඔබින විදිහටයි ඒ විග්‍රහ කරෙන්නේ. මේ බමුණ හරි වැඩක් කරනවා කියලා වාගේ තමයි හරියට මේ මිනිසයා හිතාගෙන බුදුරන් වහන්සේගෙන් අහන්නේ. මේ බමුණ නම් කෙනෙක් මළහම යාඥා කරලා ආශිර්වාද කරලා එයා සුගතියට යවනවා. ඔබ වහන්සේගේ ශාසනයේත් එහෙම දේවල් කරනවද? මෙහෙම කතාවක් ඇහුවා. මේ මුලාව දුරු කරවන්න ඕන නිසා තමයි බුදුරන් වහන්සේ විවිධ උපමා කීපයක් ගෙනත් දීලා මේ හේතුඵල න්‍යායයෙන් කරන දේවල් ඔය ප්‍රාර්ථනාවකින් ආශිර්වාදයකින් පමණක් කරන්න බැරි හැටි විග්‍රහ කළා. මෙතන මේ බමුණ කරන වැඩක් තියෙනවා. ඒ මැරිච්ච මනුස්සයා මොන දහ බලු වැඩ කර කර හිටියා කමක් නැහැ. බවුණෙක් නම් බබුණන්ට උදව් උපකාර කරපු කෙනෙක් නම් එහෙම විදහාට ඇවිදී යාඥා කළා. දැන් ඉතින් බය වෙන්න එපා. දැන් ඉතින් යා ස්වර්ගයට ගියා. ඔය විදිහට කියනවා. දැනගෙන කියනවා නෙමෙයි. වාසියට හදාගත්ත සම්ප්‍රදායක්. මෙන්න මේකේ තියෙන නිරර්ථක බව පෙන්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මේ තියෙන්නේ. ඕගෙන් අහනවා මෙහෙම දෙයක්. යම්කිසි මිනිස්සේ ගංගාවක් ළඟට ගිහිල්ලා ඔහුට එතර වෙන්න ඕනේ. ඉතින් ඔහු එතර වෙන්නේ නැතුව එතන ඉඳගෙන අහනවා. පින්වත් එතර මෙතරට ඒවා. නෑ එතර මෙතරට එන්න අදිෂ්ඨ අහනවා. ප්‍රාර්ථනා කරනවා. ඉතින් එයිද කියලා අහනවා. ඉතින් අර මිනිස්යාට තේරෙනවා මේක කවදාවත් සිද්ධ වෙන එකක් නෙමෙයි. මේක පැතුවට කරන එකක් නෙමෙයි. තමන් විසින් උත්සාහයෙන් වීරයෙන් අර ගගෙන් එතර වෙන්න ඕන නම් ගඟ සැල පහර වැඩි නම් ඔරුවක් පාරුවක් හදාගෙන අර හබලක් හරි හිටක් හරි අරගෙන ඒකෙන් රිටි ගාලා හබල් ගාලා විදිහට ඒ වැඩේ දැනගෙන ගගින් එතර වෙන්න ඕනේ. ඒක තමන් විසින් උත්සාහයෙන් වීරියෙන් කරගත දෙයක් මිසක් පැතුවට සිද්ධ වෙන එකක් නෙමෙයි. ආශිර්වාද ගත්තට සිද්ධ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය කාරණේ වෙන්නේ මේ බමුණන්ගේ මුලා අදහසට කරුණු පෙන්වා දුන්නා. එහෙම පැතුවට වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න. බමුණ ලෝකයා මුලා කරමින් කකා හිටපු කාලය. ඒ නිසා තමයි ඒ බමුණන්ගේ මුලා අදහසේ තියෙන මුලාවේ ස්වභාවය පෙන්වන්න බුදුරන් වහන්සේ විග්‍රහ කළේ. ඊට පස්සේ තවත් උපමා පෙන්වනවා. යම්කිසි වළඳකට, ඒ කියන්නේ කලගෙඩියකට දානවා ගල් කැට පුරවනවා. ගල් කැට පුරවාගෙන ගෙනහිල්ලා ඔය මුට්ටිය නැත්නම් ඔය කියන කලගෙඩිය වතුර වලකට දාලා මේක බිඳිනවා. ඒකේ තියෙන ගල් කැට ටිකයි වරන් කඩු ටිකයි ඔක්කොම වතුර යටට අඩියට බහිනවා. ඒකේ තියෙන ගල් කැට වලට කියනවා පින්වත් ගල් කැට උඩ පාවේවා, පින්වත් ගල් කැට උඩ පාවේවා. කවුරු හරි ඔහොම කිය කී හිටියොත් අර යට බහින ගල් කැට උඩට ඇවිදින් පාවෙවි හිටිනවද? මේ මොකද මෙහෙම පෙන්වන්නේ? හේතු නැතුව මේ බමුණෝ ආශිර්වාද කළා බඹලෝට දෙව්ලෝට යවනවා කියන මුලාවේ අදහස පෙන්වන්නයි. ඉතින් අර බමුණා කියන ඒක වෙන්න බෑනේ, ගල් කැට කොහොමද උඩ පාවෙන්නේ? ඒකේ ස්වභාවය බරයි, පල්ලිහාටයි ඒකේ ආකර්ෂණය. එනිසා ඒක පාතර යන මිසක් ගල් වතුර උඩ පාවෙන සිරිතක් නැහැ. ඉතින් ඒ නිසා කවුරුවත් කිව්වට යාඥා කළාට ආශිර්වාද කළාට ගල් කැට උඩ පාවෙන්නේ නැහැ. ඒකේ ස්වභාවය ඒක යටට බහින එක. ඊට පස්සේ තවත් උපමාවක් අහනවා. ගිතෙල් පුරවපු කලගෙඩියක් ගන්නවා. ඒ කලගෙඩියත් වතුර යට ගහලා බිඳිනවා. ඒකේ තියෙන වළං කඩු ටික යටට යනවා. ඇතුලේ තිබිච්ච ගිතෙල් ටික වතුර උඩ පාවෙනවා. පින්වත් ගිතල යටබහිවා, පින්වත් ගිතල යටබහිවා කියලා කවුරු හරි කිව්වට, එහෙම කිව්වට හරියනවද? ඒ ගිතෙල් යටබහිනවද? එතන වෙන්නනවා ස්වාමීනි, ඒක නා වෙන්න විදිහක් නැහෙනි. මේ හේතුඵල ධර්මයක් විග්‍රහ කළා වෙන්නන හැටි මෙන්න මෙහෙම පෙන්ලා කියනවා. ඉතින් මේ தත්වයෙන් කරුණු තේරුම් ගන්න. හරියට අලෝභ ආදේශ අමෝහ සහගත යහපත් දේවල් කරපු අය අර ගිතෙල් පුරවපු කලේ වාගේ මරණ මොහොතේදී මේ කරජකයි තියෙන කුණු ගොඩ මේ ලෝකේ වැටලා ඉතින් කුණු වෙලා යනවා, පණුවන් ගහලත් යනවා. මේ කය සත්තු හරි කාලා යනවා. මේක ඇසුරු කරමින් හටගත්ත අර හිත මනස විඥානේ ආදී වශයෙන් පෙන්නපු වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් හතරකින් හැදිලා තියෙන නාම ධර්ම කොටස, ඒවා ස්කන්ධ වශයෙන් ඒ ටික යහපත් දේවල් අලෝභ ආදී සමෝහයෙන් කරපු එකක් නම් එහෙමනම් සකස් කළේ හරියට ගිතෙල් වතුරේ උඩ පාවිනා වාගේ ඉහළට එනවා වාගේ යට යන්නේ නැතුව ඒක උසස් බවට පත් කරනවා. නැත්නම් සුගතියට බබලෝට යන්න ඒක හේතු වෙනවා. මානසිකත්වෙ පිහිටන හැටි. එයාගේ ශාරීරියත් වැහැලා මෙහෙ කුණු වෙලා හරි පණුවන් ගහලා හරි යනවා. පොළොවට දිර්ල යනවා. අර වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා තිබිච්ච ටික ඒකට ගෝචර වෙච්ච අර ඊතාසියුම් රූපේ ඒ ස්කන්ධ වලට අහු වෙච්ච ඒ කොටස ගිහිලා මොකද වෙන්නේ? ඒක උඩට ඇදෙනවා. අර බලං කරු ටික බල්ලම් බැසා වාගේ ඒක පොළොවේ කිමිදාගන්නේ නැහැ. හැබැයි ගල් සහිත වන්නා වූ මුට්ටිය නැන්ද කලගෙඩිය වතුර දාලා වින්දහම යටවහිනවා වාගේ ලෝභ දේශ මොහ සහගත පාප ධර්ම කරපු පහත් වැඩ කරපු අය ඒ ගතත් මෙහි දිර්ල යනවා වාගේ අර හිතට සම්බන්ධ කොටසත් ස්කන්ධ වශයෙන් සකස් වෙච්ච කොටසත් ආකර්ෂණයේ පල්ලෙහාට කවුරුවත් කිවන්න සුගතියට යන්න සුගතියට යන්න කියලා යන්නේ කොහොමද? පැතුවට ආශිර්වාද කරලාට යන්න බෑ. තමන් කරගත්ත දේට අනුවයි යන්නේ. ඉතින් මේ බබුණ පැතල යවන්න පුළුවන් කියනවා නම් ආශිර්වාද කරලා යවන්න පුළුවන් කියනවා නම් මේක හිස් කතාවක්. ඒක සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන කාරණේ විග්‍රහ කරලා දුන්නා. හැබැයි ඒ කියන්නේ මේ ප්‍රාර්ථනා කරන්නේ වැඩක් නෑ කියන එකම නෙමෙයි. යහපත් දේ කරලා කරන පැතුමක් තියෙනවා. ඒක විග්‍රහ වෙනවා. කරුණු පහකින් යුත් දෙටු රාජපුත්‍රයා කෙසේනම් රජේ නොපසයිද පතන්නේමය. කරුණු පහකින් යුත් භික්ෂුව කෙසේනම් නිවන නොපතන්නේද පතන්නේමය. දැන් නිවනත් පතනවා. පැතුවල විතරක් ලබන්නයි බැරි. කරුණු පහකින් යුත්වන දෙටු රාජපුත්‍රයා රජේ පතනවා. හැබැයි කොහෙවත් තියෙන ඒ කාලේ තිබිච්ච දෙයක් තමයි සැඩොල් කුලේ කවදාවත් රජකම් හම්බ වුණේ නැහැ. ඉතින් සැඩොල් කුලේ උපදිච්ච කෙනෙක් රජේ පතනවා නම් කවදාවත් සිද්ධ වෙන එකක් නෙමෙයි කියලා පෙන්නුවා. කවුරුවත් ඔහු රජෙක් කරන්න කැමති නැහැ. ඒ කාලේ සීමාවේ කුල බේදයේ ස්වභාවය හැටියට බැලුවොත් වෙන එක තියා හිඟමනේ අහකට වෙන කියන්න ආව දෙයක්වත් ස්වෛරියෝ ජීවත් වෙන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ. මොන රජකමක් ගැන කතාද? ඉතින් එපදු සැලොල් මේ ගොල්ඩේ රජ වෙන්න පතනවා නම් එහෙම ඒ අද්දැවි වෙනවද මේක? අන්න ඒ වගේ පැතුම වැඩක් වෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ. ඊට අවශ්‍ය කරන කාරණා තියෙනවා නම් පැතුම ඊට ඉල්ල වෙනවා. එද නොපැතුවා සිද්ධ වෙන දෙයක් තියෙනවා. පැතුවොත් විශේෂයෙන් එල්ල වෙන දෙයක් තියෙනවා. ඒසා යම් කිසි කෙනෙකුට ආයුෂ වර්ණයේ සැපේ බලයේ ආදිය ලැබෙන ස්වභාවික ක්‍රමයක් තියෙනවා එකක්. ඒ ස්වභාවික ක්‍රමය මොකද්ද? ඒ දන්දී මාදී කටයුතු කරනකොට ඒ හොඳ දේවල් කරනකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ටික ලැබෙනවා. ආයුෂ පතන්න ඕනේ නැහැ. වර්ණයේ ප්‍රබෝධය පතන්න ඕනේ නැහැ. සැපේ බලයේ සුගතිය පතන්න ඕනේ නැහැ. පැතුවල් නැතත් ලැබෙනවා. ඒ ටික හරි. නමුත් ඊට වඩා දෙයක් තියෙනවා. ඒ සුගතියේ විවිධ අවස්ථා තියෙනවා. ආයුෂත් සහිත වර්ණයේ සැපයේ බලයේ මේ ඔක්කොම තියෙන ඒ වගේම සුගති ලක්ෂණත් තියෙන අයට සුගතියේ විවිධ අවස්ථාවල් තියෙනවා උපදින්න. අන්නේ සුගතියේ උපද්දන විවිධ අවස්ථාවන් පතලා ලබන්න පුළුවන් ඊට අවශ්‍ය දේ කළොත්. සුගතිගාමි වීමට හේතු වෙන අලෝභ ආදේශ අමෝහ සහගත පුණ්‍ය කර්ම කුසල කර්ම සිද්ධ කරපු කෙනෙකුට පැතුව පතන දෙයක් නැහැ. ආයුෂ වර්ණයේ සැපයේ ඒ වගේම ඒ ගුණ ලැබෙනවා. කීර්තිය සුගති ගුණේ ඔක්කොම ලැබෙනවා. නොපැතුවයි කියලා හිටන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මිනිසෙක් වුණත් මිනිස් ආයුෂ වැඩි. මිනිස් වර්ණයේ වර්ණීකම් පාට විතරක් නෙමෙයි. ප්‍රබෝධමත් මිනිසෙක්, නිරෝගී මිනිසෙක්, ඒ වගේ මේ ලෝකේ තියෙන හැටියට අල්ප ආබාධයි. මෛසාක්‍ය ගති කටහඬ බොහොම ගැඹුරුයි, ප්‍රියයි. මේ වගේ විශේෂ ලක්ෂණ තියෙනවා. අන්නේ ලක්ෂණ පැතුවක් නැත ලැබෙනේවා. මිනිසියෙකුනොත් එහෙම මනුස්සත්වයෙන් ලැබෙනවා. ඒකයි සුගතියක්. ඒ දානමය දෙයක් කරලා බැරිලා හරියකින් දෙවියෙක් වුණොත් දෙවියේ ඉරී දේවාත් බවා සුගතිය. ඒලාදී මහේසාක්‍ය දෙවියෙක් වෙනවා. ඒක තමයි නොපැතුවා සිද්ධ වෙන දේ. ඒවෙන් හැබැයි ඒ කුසලයේ කරලා ඕනම් අදිෂ්ඨාන කරගන්න පුළුවන්. පැතුමක් ඇති කරගන්න පුළුවන්. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේවෙන් යුත්ව ශ්‍රද්ධා සහගතව ත්‍යාග සහගතව ප්‍රඥා ඒ වගේම මේ ත්‍යාග ප්‍රඥා ආදී ගුණයන්ගේ යුත් වෙලා යම් අදිෂ්ඨානයක් කරගන්නවා නම් විශේෂ කරලා ඒ සුගතියේ එල්ල කරපු තැනට ගිය හැකි. යම් කිසි කෙනෙක්ගේ පිනක් කුසලයක් සිද්ධ කරලා මම මේ කරගත්ත ලෞකික කුසලයේ බලයෙන් පිනේ බලයෙන් චාතුර්මහා රාජිත දෙව්ලොව ඒ කෙනාට හිතෙන හැටි සතර වරන් දිවියන් අතර උපදින් ලැබේවා කිව්වොත් එහෙම ඒ සුගතිය එතෙන්ට එල්ල වෙනවා. ඒක තමයි පැතුම හිස් දෙයක් නෙමෙයි. හැබැයි බල්ලා මර මර ඉන්න විදිහේ කෝක කිව්වට හරියන්නේ නැහැ. දාබලු වැඩ කර කර ඉන්න කෙනේ පැතුවට හරියන්නේ නැහැ. ඒ සුගති පැතුම ඉෂ්ට වෙන්න සුගති වැඩ කරලා ඉන්න ඕනේ. ඒසයි බඳු යහපත් දේ කියලා මට මේකින් ආයුෂ ලැබේවා වර්ණේ ලැබේවා සැපේ ලැබේවා කියන්නේ එහෙම දෙයක් නැහැ. ඒවා ලැබෙනවා. ඒකේ ස්වභාවය. හැබැයි සුගතියේ විවිධ ස්ථාන තියෙනවා. මිනිස්සු කියන්නේ සුගතියක්. චාතුර්මහරජිතිය කියන්නේ සුගතියක්. තාවදීන්සිය කියන්නේ සුගතියක්. යාමේ දුසිතේ නිම්මාන් රතිය පරිණිම්මත වසවර්ති කියන්නේ සුගති. ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන ආදී බ්‍රහ්මලෝක කියන්නේ සුගති. ඊ යම් කිසි කෙනෙකුට මේ සුගතිය ඕන ඕන තැනක් ගැන තමන්ට අපේක්ෂාවක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් එහෙම එකක් හොඳයි මේ අනික් වට වඩා කියලා තම තමන්ට හැඟෙනවා නම් සුගති ගාමී වීමට හේතු වෙන්නා වූ කුසල පින් සිද්ධ කරලා ඒ තමන්ට එල්ල කරගත්ත දෙන පැතුවොත් අන්න එතන උපදින්න හේතු වෙනවා. හැබැයි ඒක පැතුමෙන් විතරක් සිද්ධ වෙන දෙයක්ුත් නෙමෙයි. පතන්න ඕන නැත්තේ ඒකේ ආයුෂ. මට බොහෝ කාලයක් ආයුෂ ලැබේවා කියන්න ඕනේ නැහැ. ආයුෂ වැඩි කිරීමට හේතු වෙන දානමාන දී මාදී සිද්ධ කළොත් ඒක ඒකාන්තයෙන් ලැබෙනවා. හැබැයි පැතුමෙන් සිද්ධ කරන්න පුළුවන් අර තමන්ට අවශ්‍ය වෙන එල්ල කරපු තැනට යන එක. හැබැයි ඒක පැතුවල මදි. ඒකට අවශ්‍ය පසුතලයේ තියෙද්දි පතන්න ඕනේ. පසුතලයේ ගොඩනගාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා සහිත කෙනෙක්. යම් කිසි පැතුමක් අදිෂ්ඨාන කරනවා නම් පතනවා නම් ඔහුට ඒක ලැබෙනවා. ඒකයි ඒකේ ස්වභාවය. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ සුගතිය බලාපොරොත්තු වෙනා ඉන්නවා. යමනුස ලෝකවලත් ඉන්නවා. තමන් කරගත පින් තියෙනවා. දැන් මේක මහාන ප්‍රශ්නයක්. එතකොට මේ අපි දෙන ආශිර්වාද කරන පූජාවලින් එහෙම වැඩක් වෙන්නේ කොහොමද? මොකද හේතුව අර බුදුරන් වහන්සේ පෙන්නපු කාරණයක් විග්‍රහ කරලා මේ අහන්නේ. ආශිර්වාද කරාට කෙනෙක් ගන්න බැයි නා. අපි ආශිර්වාද කරන පූජාවක් තියලා කෙනෙක් කොහොමද ඔසවලා ගන්නෙ? බොහොම හොඳින් තෝරා ගන්නත් අවශ්‍ය කරන ප්‍රශ්නයක්. අපි කරන ආශිර්වාදයකින් පුළුවන්කමක් තියෙනවා නම් තනිකරම පුද්ගලයෙක් ඔසවන්න මේ ලෝකේ ඉන්න අපාය ඔක්කොම ගොඩ ගන්න පුළුවන්. අපාගත වෙලා ඉන්න ඔක්කොම සතු ගත්ත හැකි හැම හැකියාවක් තියෙනවා නම් එහෙනම් ආශිර්වාදයේ හිස් දෙයක්ද? ආශිර්වාද කිරීම අයහපත් දෙයක්ද කියලාත් බලන්න ඕනේ. මොකද ඒකෙන් වෙන්නේ අපි මේ පිනක් කරලා පින් යම කිරු පුණ්‍යානුමෝදනා කරනවා කියලා අපි කියනකොට අපි ඔකට කියන වචනේ අද පින් දෙනවා කියලා අපි සිංහල භාෂාවට දැන්ට අපි කියන වචනෙන් කියන්නේ පින් දෙනවා. මේක පාලි වචනේ පත්ති දාන ප්‍රත්‍ය දෙනවා. පත්ති කියන එකට පුණ්‍ය කියන වචනේ අරගෙන තියෙන්නේ පුණ්‍ය දානං කියලා. පත්ති දාන පත්තානුමෝදනා. එහෙමයි ඒකේ දසපින් කිරියවත් කියන එකේ තියෙන විග්‍රහය තියෙනවා. ඔතන පත්ති දාන සහ පත්තානුමෝදනා කියලා වචන දෙකක්. ප්‍රත්‍ය දානේ දෙනවා. ප්‍රත්‍යයට අනුකූලව සතුටු වෙනවා. පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා කියලා අපි ඔක සිංහලට තෝරලා තියෙන්නේ. ඒ නිසා පොඩි ගැටලුවක් මතුවෙනවා. පින් දෙන්න පුළුවන්ද, පින් අනුමෝදන් කරන්න පුළුවන්ද ආදී වශයෙන්. එහෙනම් ඒ එතන පුණ්‍ය දාන පුණ්‍යානුමෝදනා නොකිය. පත්ති දාන පත්තානුමෝදනා කිව්වේ. අපිට කරන්න පුළුවන් හරිය ඔච්චරයි. එහෙනම් දකින්නේ ප්‍රත්‍ය මොනවද, හේතු මොනවද? හේතු ප්‍රත්‍ය කියලා වචන දෙකක් තියෙනවා. ওই වචන දෙකෙන් මේක සමාන අර්ථයකුත් දෙනවා. හේතු වෙනවා, ප්‍රත්‍ය වෙනවා. එතන මේ දෙකේ එකදහසද තියෙන්නේ. මේ මූලික ආධාරයක් ගැනයි කියන්නේ. හේතු වෙනවා, ප්‍රත්‍ය වෙනවා කියලා. දැන් හේතු වෙන්නේ මොනවැන්ද, ප්‍රත්‍ය වෙන්නේ මොනවැන්ද? ওই දෙක මූලික වශයෙන් ආධාර වෙන කාරණා දෙකක්. යම් ඵලයක් ලැබෙන්න මෙන්න මේක ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳා ගන්න හේතු ප්‍රත්‍ය කියන වචන දෙකෙන් පෙන්වෙන්නේ මොනවද බලන්න ඕනේ. යම් කිසි කෙනෙකුට යහපතට හෝ අයහපතට හේතු වෙන්න තියෙනවා කාරණා හයක්. ඒක තමයි යහපත් පැතර හේතු තුනකුයි අයහපත් පැතර හේතු තුනකුයි තියෙනවා. ලෝභ දේශ මෝහ කියන්නේ අයහපත් පැත්තේ හේතු තුන. අලෝභ ආදේශ අමෝහ කියන්නේ යහපත් පැත්තේ හේතු තුන. ඒවා ප්‍රත්‍ය නෙමෙයි, හේතු. එදා හේතු අපිට දෙන්න බෑ. යම් කිසි කෙනෙකුට පිනක් සිද්ධ වෙන්න නම් ඔය හේතු වලින් අලෝභ ආදේශ අමෝහ මුල් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ හේතු මුල් කරගෙන යම් කිසි කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් ප්‍රත්‍ය වශයෙන් ගොඩ නැගෙන්න ඕනේ. අන්න ප්‍රත්‍ය. ඉතින් කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් අපිට සිද්ධ කළ හැකි. කෙනෙකුගේ හිත අලෝභ කරන්න, අද්වේෂ කරන්න, අමෝහ කරන්න අපිට බෑ. ඒක ඔහු සතු කාරණයක්. ඔහු ළඟ හේතු තියෙන්න ඕනේ. ඉතින් අපි කතාවට කියනවා පින් දෙනවා දෙනවා මොකද කරන්නේ උන්ගේ තියෙන අහේතුවට. අපි ඉතින් මෙහෙම කතාවක් කියනවා, ඔහු ළඟ පින් කරනවා. ඔය පින් කරනවා කියන වචෙන් ටිකක් හොඳට සුද්ධ කරලා ගන්න ඕනේ. ප්‍රත්‍ය දෙනවා අපි. ඒ කියන්නේ අලෝභ ආදේශ අමෝහ සහගතයි යම්කිසි කටයුත්තක් අපි සිද්ධ කරලා ඊට අනුකූලව යම් කිසි බුද්ධලේ කලෝභ ආදේශ අමෝහණ ඒ ගති මතුවෙනවා නම් යම් හිතක ඔහුට ආධාරයක් දෙනවා. පුණ්‍ය ගොඩ නැගින්න, පුණ්‍ය ශක්තිය ගොඩ නැගින්න. එහෙනම් යම් කිසි කෙනෙක් කවදා හරි අලෝභ ආදේශ අමෝහ මානසිකත්වයක හිටියා නම් යමනුස ලෝකේ සසරිදි කරපු යම් කිසි විනාක් කරලා තිබුණා නම් එහෙම කවදා හරි ඒකෙදි ලැබිච්ච අලෝභ ආදේශ සමෝහ මතුවිලා හිටන් ඒක හිතට ආවනම් අපි දෙන ප්‍රත්‍යයට සතුරු වෙන්න පුළුවන් ඔහුට. ඔහු වෙනුවෙන් දානයක් දුන්නා කියනකොට ඒක අරමුණු වෙන ඒ යම්කිසි ප්‍රේත ලෝකේ හරි අමනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනාට ඔහුගේ මනසේ අලෝභයක් තිබුණා නම් අනේ මං වෙනුවෙන් කෙනෙක් දන් දෙනවා, අනේ සාදු කියන්න හැකියාවක් ලැබෙනවා, චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න. ඔහුට එහෙම හේතු නැතුව ඔහුගේ තිබෙන ලෝභ හේතු නම්, ලෝභ දේශ මෝහ නම් හේතු වශයෙන් තිබුණේ. අරු මට කණ්ඩ දෙන්න කියලා එක එක ගෙනහල්ලා උන්ට කවනවනේ. අන්න එහෙම අදහසක් එනවා. සංඝයා උදෙසා දන් දුන්නත් ඌට ඉතින් ඒතර ගණ්ඩ වැහැපින තවත් පව් සිද්ධ කරගන්නවා. මොකද ඔහුට තිබෙන හේතු ලෝභ දේශ මෝහ වශයෙන්. ඉතින් අපි හිතනවා පින් අපි විතර මේ පිනක් කරලා ඒක ප්‍රත්‍ය දානීය කළාට ඌ ඒ අමනුෂ්‍යයාට සතුටු වෙන්න බෑ.
ඒක දැවෙනවා. අර මට කියලා දෙන්න ලැහැත්ති කියලා මම වෙනෙන්ට දෙන්නේ. කොහොම මට දෙන්නේ නැණි. අන ලෝභ අදහස නම් ඒ අමනුෂයාට වෙන මෙම අදහසක් එනවා. සතුටු වෙන්න බෑ ඒ කරපු පිනේ. නැත්නම් ඒ යහපත් කුසල මේ පුණ්‍ය ප්‍රත්‍ය ඔබට සතුටු වෙන්න බෑ. මොකද ඔහු ළඟ තියෙන අකුසල් මනස. ඉතින් අපි කියනවා ඌට පිං ගන්න හේතු නෑ කියලා. අන්නේකින් තේරුම් ගන්න ඕනේ අපි කියන ආශිර්වාදේ ලබන්න බැරි වෙන්නේ ඔහු ළඟ හේතු නැති නිසා. හේතු ප්‍රත්‍ය දෙක සම වෙන්න ඕන ලැබෙන්න. හේතු වාසනාවන්තයාට ලැබෙනවා කියලා අපි කියනවා. අපි පිං අනුමෝදන් කරන දේ කරනකොට නැත්නම් ප්‍රත්‍ය දානය කරනකොට හේතු තියෙන අයට ලැබෙනවා. ඒ කියන්නේ අලෝභයක් ඇති පුද්ගලයාට ඥාතීන් මේ අනුව සුද්ධ වේවා, ඥාතීන්ටත් මේ පින අත් වේවා, අපි මේ සතුටුනාවාගේ ඥාතීන්ටත් මේ දානයේ සන්තෝෂය ලබන්න හැකි වේවා කියලා අපි ඒ කරපු ක්‍රියාවලිය ඔවුන් කරා යොමු කරනවා. යම්කිසි ඒ දුගතියක නමුත් හිටිය අමනුෂ්‍ය අලෝභී මානසිකත්වයක් ගොඩනගන්න හැකියාව තිබුණා නම් ඒ දානෙහි ඔහු සතුටු වෙනවා. අන්න හේතු තිබුණා. හේතු තිබුණාට ප්‍රත්‍ය ලබා ගන්න පුළුවන් දෙනක නෙමෙයි හිටියේ. ඒ කියන්නේ අලෝභ මානසිකත්වයේ තියෙනවා. දන් දෙන්න හැකියාවක් උන්ට නැහැ. ඒ ලෝකේ ඇති. ඉතින් එහෙම වෙලාවට මොකද වෙන්නේ? අලෝභය තියෙනවා නම් ඊටු ටික අපි ප්‍රත්‍ය හදලා දෙනවා. මෙන්න මේකට කියනවා ප්‍රත්‍ය දාන කරනවා. පත්‍ති දාන. පත්තානුමෝදන. තව සුද්ධ කරලා දෙනවා. ඒ පිනේ වටිනාකම කියලා මේ පින ලැබුණාම මෙන්න මෙහෙම සුද්ධ වෙනවා, මෙන්න මෙහෙම යහපතක් වෙනවා කියලා තවත් විග්‍රහ කරලා දෙනවා අමනුෂ්‍යයන්ට ඇහෙන්න. ඒතර යනුව සෝදලා දෙනවා කියන එකයි පෙන්වන්නේ. ඕදනය කරනවා. ඒතර අලෝභ අධේ සම්මෝහ මානසිකත්වයක් ඒ අමනුෂ්‍යයින්ට තිබුණා නම් අතුවිලා ඒ වෙලාවේ. ඒක හොඳට තේරෙනවා, සතුට වෙනවා. අන්න ඒතර අනුමෝදනාව ලැබෙනවා ඒ අයට. මෙන්න මේ ක්‍රමයට ආශිර්වාද කරනවා කියන්නේ නෝකයි. ඉතින් ආශිර්වාද කරනවා කියන එකේ අදහසක් තියෙනවා. යම්කිසි පිනක් කරලා පිනෙන් ඔවුන්ට ආශිර්වාද පතනවා. ඔවුන්ට යහපතක් වෙන්න පතනවා. නිකම්ම පැතුවල හරියන්නේ නැහැ. හේතු ඇතුව යමක් අපිත් කරලා හේතු ඇත්තන්ට යහපත කරලා දෙනකොට හේතු ඔවුන් ළඟ තිබෙන නිසා ප්‍රත්‍ය උන්ට ලැබෙනවා. අනපත්ති දානේ ලැබෙන හැටි. එනිසා ඉතින් අපිට ඕක හැරෙන්න ආශිර්වාදයෙන් විතරක් කරන්න පුළුවන් කමක් නැහැ කිව්වේ. එහෙමනම් හේතු අවශ්‍ය නැහනේ. එහෙනම් අපි මේ දෙන පිං වල හැටියට මේ ලෝකේ මල පිරේතිය මල යස එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම දෙවියෝ, ඔක්කොම මිනිස්සුයෝ සුගතියවල. අපහාය එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ අපි පිං දෙන හැටියට ලබන්න පුළුවන් නම්. මොකද අලෝභ අධේ සම්මෝහ හේතු ක්‍රියාත්මක වෙච්ච නැති මතු වෙච්ච නැති අයට කොච්චර පින් දුනත් ලබන්න බෑ. ඔවුන්ට ඒක විසයි. ඔවුන් ළඟ තියෙන ලෝභ දේශ මොහන ඔවුන්ට සමගි වෙන කතාවක් ඇහෙන්න බෑ. උන් ඒකට තරහයි. සමගියෙන් සමාදානියෙන් එකතු වෙලා ඉඳපල්ලා කිව්වහම උන් දත් මිටි කනවා තරහේ. උන්ට ඕනේ රණ්ඩු වෙවි ඉන්නවා බලන්න. හරි සන්තෝසයි ඉන්න හවිනව අයුවට. අමුතුම ලෝකයා. දුගතිය හැටි. ඔය අමනුෂ ලෝකවල, ප්‍රේත ලෝකවල, යක්ෂ ලෝකවල හැටියක් ඔය. උන් හරි කැමති ලෝභ සහගත වැඩවලට. තව තවත් අමාරුවෙත් වැටෙනවා. ඒත් කැමති ඒකට. ද්වේෂ සහගත වැඩවලට කැමති. උන් උපදෙස් දෙන්නේ ඒවා කරන්න. උන්ගේ ගතිය. හොරාට ලුණු ඇඹුල් කට්ටේ ලුණු කට්ටේ ඇඟිලි කරලා හොරෙන් දවස් හතක සැරයක් හොරකමක් කළා. ඒක වල දේව කන්න ඕන කියන හොරෙන්. ඌට නැහැ නේ ලොකු අඩුපාඩුවක් වාගේ. පැරණි කතාවක් ඔය. හොරකමක් කරගන්න බැරිනව දවස් හතක් ඇතුළත වටපිට බලලා හොරෙන් ලුණු පොල් කට්ටෙන් ඉදි ගහලවල් ලේ කනවලු. එච්චර හොරකමක් උට ඕනෑ වෙනව. මෙන්න මේ වගේ අමනුෂ ලෝකවලේ උන්ට නිකන් ඉඳ බෑ. කවුරු හරි කොටෝලා රණ්ඩු කරෝලා ද්වේෂයට පත් කරලා ඒකෙන් උන් සතුටු වෙනවා. ඒ උන්ගේ ලෝකේ හැටි. උන්ට හොඳ ඒ ලෝකේ. සාමී සමාදානෙන් ඉන්න ලෝකයක් දුගති සතුන්ට හොඳ නෑ. උන් කැමතිත් නෑ ඒකට. අපි එහෙම කියන උන් තරහයි. එහෙනම් ආශිර්වාද කරනවා කිව්වට ඒක කොරම ලැබෙන්නේ නැත්තේ ඕකයි. ඉතින් අලෝභ ආදේශ අමෝහ හේතු තියනවා නම් ඔහුට ඒවා ප්‍රියයි. හැබැයි එහෙම හේතුයෙන් කරගන්න පින්කම් කරගන්න බෑ. ඉතින් පුණ්‍යවත් කරන්න බැරි නිසා දන් දීම, සිල් රැකීම ආදී කටයුතු මෙහෙ කරලා ඒ කරපු එක වුන් කරා යමු කරනවා. ඔබලත් මේ දානි දුන්නහා සමානව හිතා ගන්නකෝ. මේ ඔබලා වෙනුවෙන් තමයි අපි මේ දන් දෙන්නේ. අනේ අපි වෙනුවෙන් මෙහෙම දෙයක් කරනවානි කියලා අලෝභ හැඟීමක් තියෙනවා නම් සන්තෝෂ වෙනවා. ඒතර ඔහුලඟ තිබුණ හේතු ප්‍රත්‍ය මෙහෙ ලැබුණා. හේතු ප්‍රත්‍ය සම්බන්ධ වෙලා හිටන් අවශ්‍යගෙන පින ගොඩ නැගුණා. අන්නේ ගුණන්ට සම්පත්තියක් එනවා. එහෙම තමයි එන්නේ. එන ආශිර්වාද කළපලියට එන්නේ නැහැ. ආශිර්වාදින් අපි ප්‍රත්‍ය දෙනවා. හේතු තිබුණොත් ලැබෙනවා. එන ප්‍රත්‍ය වලට පළවෙනි වෙන්න බෑ හැම වෙලෙම. හේතුයි පළවෙනි වෙන්නේ. ඉතින් ආශිර්වාද කළපලියට ලැබෙන්නේ නැහැ. අනිකාර්ණේ බමුණන්ගේ වැඩක් තිබුණේ ඒ කාලේ. ওই දස පුණ්‍යක්‍රියා ආදිය කරලා හිටන් කරන එකක් නෙමෙයි. උන්ගේ චාරිත්‍රයක් වශයෙන් උන් ඇවිදලා හිටන් ආශිර්වාද කරලා යනවා. ආශිර්වාද කියලා ඔන්නම අපි යව්වා එයා දෙව්ලොවට බබලොවට කියලා යනවා. කාලා බීලා. ඉතින් වෙන කරපු දෙයක් එතන නැති නිසා. ඒක හරියන එකක් නෙමෙයි. ඒකයි බුදුරන් වහන්සේ වින්නේ ඔය ආශිර්වාද වලින් ඔය කියන කියමන් වලින් යාඥා වලින් කෙනෙක් කොහොමද දුගතියට ඉන්නේ කියලා සුගතියට යවන්නේ. නමුත් යවෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ක්‍රම දෙක හරියට තේරුම් ගන්න ඕනේ කිව්වේ. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ කාරණාවලින් යුත් නම් ඒ හිතේ හේතු තියෙනවා. අලෝභ හේතු, අදීස හේතු, අමෝහ හේතු එතන තියෙනවා. ඒ ටික යුත් වෙන පුද්ගලයෙකුට අවශ්‍ය කරන දස පුණ්‍යක්‍රියා කරලා ඒකෙදි යොමු කරනකොට එහි සතුටු වෙන්න පුළුවන්. ඒකෙදි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. අන්නේ ප්‍රත්‍ය ඒකෙන් ලැබෙනවා. හේතු ප්‍රත්‍ය එකතු වෙලා හිටන් ඒකෙන් තමයි ප්‍රධාන ප්‍රත්‍ය හටගන්නේ. හේතු ප්‍රත්‍ය නිසා අවශ්‍ය කරන පුණ්‍ය විපාකී ගොඩ නැගිනවා. සකස් වෙන මූලික ක්‍රමය. හේතු නැතුව ප්‍රත්‍ය විතරක් දුන්නාට හරියන්නේ නැහැ. හේතු නැතුව ප්‍රත්‍යත් නැතුව කෙනෙක් උස්සර තියන්න හැදුවට ආශිර්වාද කළා උස්සර හිටන් දෙව්ලොවට බඹලොවට යවන්න හැදුවට කවදාවත් හරියන්නේ නැහැ. ඔය කාරණේ තේරුම් ගත්තේ නැති අය පටලවා ගන්නවා. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ ඒ කරන ක්‍රමය මොකද්ද කියලා. ඉතින් අවි විදියට පෙන්ලා තියෙනවා යම් කිසි කෙනෙක් අලෝභ ආදේශ අමෝහ සහගතව දන් දෙනවා නම් එහෙම පින් කරනවා නම් ඒ වගේම දස කිරියවත් සිද්ධ කරන જાතියේ කෙනෙකුට ඔන්නම් ඒ පැතුම ඉෂ්ට වෙනවා. ඉෂ්ට වෙලා ඕට ඔන්නම් තවදිසා දෙව්ලොව උපදින්න සක්‍ර දෙවියන් ළඟට යන්න ඕනකමක් එහෙම තියෙනවා නම් හොඳලවට කියනවා නෙමෙයි මේ ලෝකේ හැටි. ලෝකේ හොඳයි කියලා ගන්න අයට මම මේ කරගත්ත විනේ මට සක්දේව් රජුරුව ළඟට යන්න ලැබේවා කිව්වෝ. ඒ පැතුම ඉෂ්ට වෙනවා. මොකද හේතු ප්‍රත්‍ය සහිත පැතුමක් නිසා. මට මේකෙන් තුරිත දෙව්ලෝ උපදින් ලැබේවා කියලා පැතුමොත් එහෙම. හේතු ප්‍රත්‍ය තියෙන නිසා ඒක ඉෂ්ට වෙනවා. මට මේක කාම ලෝකෙ ඉක්මෝලා රූපාවචර බඹතලයට යන්න මහා බ්‍රහ්ම ළඟට යන්න හේතු වේවා කියලා නම් එහෙම පැතුවොත් හේතු ප්‍රත්‍ය තියෙනවා නම් ඒකත් ඉෂ්ට වෙනවා. මට මේක නිවල් ලවන්න හේතු වේවා කිව්වොත් හේතු ප්‍රත්‍ය තියෙනවා නම් නිවන්ට උපනිශ්‍රේ වෙනවා. හේතු ප්‍රත්‍ය නැතුව නම් නිවන් පැතුවත් වැඩක් නැහැ. කොහේ පැතුවත් වැඩක් නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕකයි මේ විග්‍රහ කළේ. ඉතින් ඉන්නසාර හේතු ප්‍රත්‍ය නැතුව තමයි බබුණෝ දෙව්ලෝට යවනවා බඹලුට යවනවා කියන යහතිකා කරන්න පටන් ගන්නේ කාලේ තිබුණේ. ඒකේ තියෙන අසාර බව තමයි බුදුරන් වහන්සේ විවිධ උදාහරණ වලින් ඒ බඹුණට විග්‍රහ කරලා දුන්නේ. ඉතින් මේක අද වරද්දලා අරගෙන සමහර අය මොකද කරන්නේ? කෙනෙකුට කවදාවත් ආශිර්වාදයක් කරන්නේ නැහැ, මිත්‍සිතක් වඩන්නේ නැහැ. ඒව බොරු වැඩනේ. එහෙම කරන්න බෑනේ කියලා. දෘෂ්ටිගත වෙනවා, මිත්‍යා දෘෂ්ටිගත වෙනවා. එතකොට යථාර්ථී Taman දන්නේ නැතුව මුලාවටපත් වෙනවා. අපරාධී ධර්මය අවබෝධ කරගන්න තියෙන වටිනා කාලේ නැති කරගන්නවා. ඉතින් හොඳට පරිච්ඡය වෙලා මේවා තේරුම් ගන්න ඕනේ.